හොඳයි සාදු. 2017 වසරේ නවවැනි මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන. කළ යුතුව පවතින්නේ ධර්මය ගැඹුරු වැඩි තේරෙන්නේ කිය කියා ඉන්න එක නෙමෙයි. තේරුම් ගන්න මහන්සි වෙන එක, උත්සාහ කරන එක. අන්න ඒකට තමයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. අන්න ඒකට තමයි සතර සම්ප්‍රදානය කියලා කියන්නේ. නොතේරෙන ධර්ම කරුණු ගැඹුරින් නුවණින් තම ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැක ගැනීමට මහන්සි වෙනවා. අතහරින්නේ නැහැ, මෙන්න මේ ධර්ම කරුණ මට තේරෙන්නේ නැහැ කියලා එකක්වත් අතහරින්නේ නැහැ. ඒක නේද වෙන්න ඕන? දැන් අපි මොනවා හරි ශාස්ත්‍රයක් ගැන ඉගෙන ගන්න ගියාම අපි ගණිතය කියමුකෝ. යම් යම් ගණිත සිද්ධාන්ත අතහැරලා අපි ඉගෙනගෙන ගියොත් මොකද වෙන්නේ? අපි ගණිතය උගෙන ගත්ත කෙනෙක් වෙන්නේ නෑ. එයා හැම ගණිත සිද්ධාන්තයක්ම ඉගෙන ගන්නවා. මෝටර් මැකැනික් ඉගෙන ගන්න කෙනෙක් මේ කෑල්ලේ ක්‍රියාකාරීත්වය මන් දන්නේ, ඒක ටිකක් අමාරුයි, අනිත් කෑල්ල ඉගෙන ගන්න. එතකොට කවදක හරි යාට පුළුවන් දැන්ජිමක් ගලවලා හයි කරන්න. හයි කරන්න බෑනේ. ඒ නිසා අපිට එකක්වත් මග හරින්න බෑ. මෙන්න මේ ධර්ම කරුණ නොතේරෙනවයි කියලා මග හරින්න බැරි මට්ටමටම අපි හදා ගන්න ඕන, වර්ධනය කර ගන්න ඕන. දැන් ඔක හොඳට ඔළුවට ගන්න ඕන. ඊට පස්සේ තේරෙන්නේ නැහැ කියලා අතහරින්න එපා. දැන් තමන්ට තේරෙන්නේ නැති වුණාම හරියට චූටි ළමයි වගේ අඬලා හරියන්නේ නැහැ. ඉන්න කලිසමේ කැත කරගත්තාම අඬන්නේ චූටි ළමයි නේ. තේරෙන කාලෙදී එහෙම කරන්නේ නැහැ. ඒ වගේ අපිට තේරෙන්නේ නැහැ කියන එකට හැම තිස්සෙම වගකීවුත්ත අර දෙමව්පියෝ කියලා හිතන පොඩි කාලෙදී ලොකු වුණාම තමන්ගේ වැඩ තමන් කරගන්න පුරුදු වෙනවා. ආන්න ඒ වගේ ලොකු ළමයි වගේ හිතන්න ඕන, පොඩි ළමයි වගේ හිතන්න නැතුව. නැත්තම් හාමුදුරුවෝම ඔක්කොම කියලා දෙනවා. ඒ කියන්නේ අර අම්මා තාත්තා ඔක්කොම වැඩ පොඩි ළමගේ කරලා දෙනවා වගේ. අද චූවර වුණත් එක්කයි යන්න ඕන, කැත කරත් එක්කයි යන්න ඕන, ඔක්කොම කරන්න එපා. තේවා ගත්තත් හොදන්න ඕන පොඩි ළමයි. ඒ එහෙම හැමදේම තේරෙන්නේ නැහැ කියන තැන ඉන්නවා නම් එයා තාම පොඩි ළමෙක්. ඒ ඔක්කොම සෝදන්න වෙන්නේ හාමුදුරුවන්ට. තමන් අවුල් කරගන්න දේවල් සෝදන්න වෙන්නේ ශාස්ත්‍රවරයාට, දේශකයාට. තමන් ලොකු ළමයෙක් වෙන්න, ලොකු කෙනෙක් වෙන්න ඊට පස්සේ තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ දේවල්, ඒ ගැටලු තමන්ටම විසඳ ගන්න. ඒක මට අත්‍යවශ්‍ය කාරණයක් හැටියට, අවධාරණාත්මකව ප්‍රකාශ කළ යුතු කාරණයක් හැටියට දැනিলা තියෙනවා. සියල්ල සාමීන් වහන්සේ සතුයි කියලා බාර දීලා තමන් හරිම ෆ්‍රී එකේ නිදහසේ ඉන්න බවක් මට පෙනුණා. ඒකයි ඉතින් ඒ තේරුම් ගන්න උනන්දුව උත්සාහය තියෙන කෙනෙකුට සහයෝගය දෙනවා මිසක්, උපදේශය දෙනවා මිසක්, තේරුම් කරලා දීම අපි කරන්නේ. ඒක ඔබ විසින්ම, ඔබ තුලින්ම දැකිය යුතු ධර්මයක්. පැහැදිලිනේ? ඒ අවධාරණය ගන්න ඔබ ඔබ තුලින්ම එය දැකීමට උනන්දුව ඕනකම කැපවීම දක්වන් නැත්නම් ලෞතුරා බුදු කෙනෙකුටවත් ඔබව සැනසීමට පත් කරන්න බෑ. සත්‍ය අවබෝධයට පත් කරන්න බෑ ලෞතුරා බුදු කෙනෙකුටවත් ඔබ තුල උනන්දුව නැත්නම් ඒකට. ඔබ තුලයි ඒ සොයන ගතිය තියෙන්න ඕන. ඒ උනන්දු ඇති වෙන්න අපිට කියලා දෙන්න පුළුවන් සංසාර දුක්. දැන් මේ ආත්ම භාවයේදී හොඳට ඉතින් මිල මුදල් ඇතුව, යාන වාහන ඇතුව, ගෙවල් දොරවල් ඇතුව වාසය කරනවා වෙන්න පුළුවන්. ඒත් සංසාරේ මොනතරම් දුක් තියෙනවද? සංසාරේ බොහෝ දුක් තියෙනවා. අප්‍රමාණ දුක් තියෙනවා. ඒ සංසාර දුක් වලටත් පිළියම් සපය ගන්න ඕන මෙතන. දැන් අපි දුකටපත් වෙලා නැති වුණත් දුකටපත් නොවේයි කියලා කියන්න බෑ. එහෙම සංසාරයක් තියෙනවා. අන්න ඒ නිසා මහමහා සත්‍ය අවබෝධ කරගත යුතුයි. මේ සිත නිවනේ පිහිටිය යුතුයි, පිහිටවිය යුතුයි. දැන් ඔබේ සිත කොහෙද පිහිටවලා තියෙන්නේ? අන්නේ සිත නිවනේ පිහිටවිය යුතුයි. ලෝකෝත්තරත්වයේ පිහිටවිය යුතුයි. නිරෝධයේ පිහිටවිය යුතුයි. මෝක්ෂයේ පිහිටවිය යුතුයි. අතට අහුවෙන දෙයක් නොවන නිසා යම් ගිනි දැල්ලක් වගේ වස්තු ධර්මයක් නිසා දැන් බලන්න පහන හොඳ නිදර්ශනයක්. ඒ මෙතන තියෙන පහන් සිල දැන් මෙතෙක් වෙලා මේ තිරේ මේ ගින්දර තිබුණේ නැහැ. විශ්වයේ කොතනකවත් නැති දෙයක් එක පාර්ට ගිනි කූරක් ගිනි පෙට්ටියේ ගස්ටලා දල්වා ගත්ත මේ ගින්දර කියන එක අරුම පුදුම වස්තුවක්. ඊට පස්සේ ඒ ගින්දර ටික අරගෙන ගිහිල්ලා සම්බන්ධතාවයක් ඇති කළා ගිනි ඇවිලෙමින් පවතින තෙල් වර්ගයක් සමග තිරයක් සහිත මේ පහනට. ඉන් පස්සේ එක දැල් වෙනවා. ඒක දැල් වෙන්නේ පින්නතුනේ ඒ ගින්දර පවතින්නට උවමනා කරන සාධකයක් එක්ක. අපිට මේ දැල්ල විතරක් කොහෙටවත් ගෙනියන්න බෑ. තිරෙන් අයින් කළා ගින්දර ටික කොහට හරි ගෙනියන්න පුළුවන්ද? බෑ. එහෙම ගෙනියනවා නම් ඒ දැල්ල ආරෝපණය කරගන්න පුළුවන්, දැල්ල රඳව ගන්න පුළුවන් තවත් තිරයක් හෝ ගිනි කූරක්, කෝටු කෑල්ලක් වැනි කොළ කෑල්ලක් වැනි දෙයක් භාවිතා කරන්න වෙනවා. මොනවද? නිරන්තරයෙන්ම ගින්දර පවතින්නේ තවත් රඳා පවතින්නට පුළුවන්, ආහාරය කරගන්නට පුළුවන් වස්තුවක් එක්ක පවතින්න. එයට නිරන්තරයෙන් ආහාරයක් ඕන. දැන් ගින්දර මේ වෙලාවේ මොනවද ආහාරයට ගන්න මෙතෙන්දී? මෙයා ගන්නවා පොල් තෙල්. දැන් ගින්දර ආහාරයට ගන්න වර්ග තියෙනවා. දිරැච්ච කොළ කෑලි ආදිය, පත්තර කොළ වැනි දේවල්, ඒ වගේම පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ආදී කොට ඇති නොයෙකුත් වර්ග දහස් ගණන් ලක්ෂ ගණන් තියෙනවා. ගින්දරට ආහාරය කරගන්න පුළුවන්. හැබැයි ආහාරය නැතුව පවතින්නේ. ආන්න ඒ වගේ ස්වරූපයකින් තමයි පින්නතුනේ අපේ මනසක් දැල්වෙන්නේ. අපේ මනසටත් යම්කිසි ආහාරයක් දෙන්න ඕන. ඒ ආහාරය කරගෙන තමයි මේ මනස පවතින්නේ. දැන් මේ පහන් සිල කියලා කියන්නේ සංස්කාර ධර්මයක්. සංස්කාර ධර්මයක් කියලා කියන්නේ සංඛාර ධර්මයක්. ඒ සංඛාර ධර්මයක් බවට ඒක පත් වෙලා තියෙන්නේ කොහොමද? දැන් බලන්න. තිරයක් ඕන, තෙල් ඕන, ගින්දර ඕන. තෙල් නැති වුණොත් නිවෙනවා. තිරය නැති වුණොත් නිවෙනවා. ගින්දර නැති වුණොත් ඇල්වීමක් නැහැ. එකිනෙකට 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 උපනිශ්‍රය වූ ධර්ම හැටියට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි හිතක්. උපනිශ්‍රය වූ ධර්ම. අර එක්කෙනා මේ එක්කෙනා කියපු නිසා කියලා හදාගත්තා. එකිනෙකට එකිනෙකට සම්බන්ධ වීම නිසා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියලා අපි ධර්මයේ සංග්‍රහය පැහැදිලි කරන්නේ. එකිනෙකට එකිනෙකට හේතුයෙන් මේ හේතුයෙන් මේක, මේ හේතුයෙන් ඒක. අක්කුඩයක් ගැහුවාම හඬක් නැගෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය. එකිනෙකට එකිනෙකට සම්බන්ධ වීම නිසා හට ගන්නා ලද, ඝස්තනේ වීම නිසා හට ගන්නා ලද ශබ්දය. අපේ මනසත් එහෙමයි. මනස තුල මේ ගිනි ඇවිලෙන්නේ නිත්‍යයක් එකට හැප්පීමෙන්. නිත්‍යයක් එකට හැප්පීමෙන්. ඇසයි රූපයි ගැටෙන තැන ගින්දර හට ගන්නවා. කනයි ශබ්දයි ගැටෙන තැන ගින්දර හට ගන්නවා. නාසයයි ගන්ධයයි හැපෙන තැන ගින්දර හට ගන්නවා. දිවයි රසයි හැපෙන තැන ගින්දර හට ගන්නවා. කයයි ස්පර්ශයයි හැපෙන තැන ගින්දර හට ගන්නවා. සිතයි අරමුණුයි හැපෙන තැන ගින්දර හට ගන්නවා. මේ ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙනකොට එකම ක්‍රියාවලියක් වගේ මෙතන පේන්න පටන් ගන්නවා. හරියට ඔය පෙරහැරවල් වල එක ගිනි මල්ලක් කොප්පරා හැම දාවල හදාගත්ත එක ගිනි පොඩි මල්ලක්, දන්වලක් වැනි එකක්, නූලක් වැනි එකක් අරගෙන එයා එක ගිනි මල්ල වේගෙන් කරකවනවා. කරකැවීමේ වේගය වැඩි වුණාම අපිට මොකද පේන්නේ? එකම ස්වරූපයක් හැටියට. මේ ටියුබ් ලයිට් වර්ගවල වුණත් ඒකයි ස්වරූපය. වේගවත් නිවීම් දැල්වීම් පවතින්නේ. අපිට පේන්නේ මොකද්ද? එකම දැල්වීමක්. ටීවී එකක වුණත් සිද්ධ වෙන්නේ ඒක. වේගින් බිඳි 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 පවතින ස්වභාවයක් තියෙන්නේ ඇසේ. ඒ වේගය නිසා ඇසට එකම ඡායාරූප පෙළක් හැදෙයට දිස්සෙනවා. මේන්න මේකම තමයි පින්නතුනේ අපේ මනසට වෙලා තියෙන්නේ. ඒ මනසේ වේගයෙන් බිඳි බිඳි යන එක යා අඳුනන්නේ නැති එක. කොටස් වශයෙන් අඳුනන්නේ නැති එක. ඒකම තමයි වෙලා තියෙන්නේ. එතන එකම ස්වරූපයක්, එකම පුජ්‍යලේ ඉන්නවාය, තියෙනවාය, මේ මමය වශයෙන් පේන්න, දැනෙන්න, හැඟෙන්න, විඳින්න පුළුවන්කම වෙලා තියෙන. දැන් පහන් සිලවාගේ එකිනෙකට ප්‍රත්‍යයෙන් පවතිනවා. දන්වලක පුරුක් දහසක් තිබුණොත් ඒ පුරුක් දහසම යම් කිසි දෙයක් දරාගෙන ඉන්නවා නම් ඒ දන්වල පුරුකේ සියල්ල දරාගෙන ඉන්නේ එකිනෙකට සහයෝගී වෙමින් ප්‍රත්‍ය වෙමින්. ඒ වගේම තමයි පින්නතුනේ මේ සියල්ල ප්‍රත්‍ය වෙමින් තමයි මෙතන මේ දරාගෙන සිටීම කියන එක සිද්ධ කරන්නේ. කරන්න දෙයක් නෙමෙයි අපි ධර්මයට ඇවිල්ලා සෙවිය යුත්තේ, කරන ක්‍රියාවලියේ නිදහස් වීමට. ඒක සුවිශේෂී ගැඹුරු කාරණයක්. ධර්මයේ තුලදී අපි හොයන්න ඕන කරන්න දෙයක් නෙමෙයි කරන ක්‍රියාවලියෙන් නිදහස් වීමට. බලන්න දෙයක් නෙමෙයි ධර්මයේදී අපි බලන්න ඕන මේ බැලීම කියන එකේ නිදහස් වීමට. අසන්න නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්න ඕන ඇසීම කියන එකේ නිදහස් වීමට. ආග්‍රහණය කිරීම කියන එක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන ආග්‍රහණය කිරීමේ නිදහස් වීමට. රසය දැනගැනීම කියන එකට නෙමෙයි අපි කැමති වෙන්න ඕන රසයෙන් නිදහස් වීමට. ශරීරයෙන් දැනෙන දේවල් කියලා දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන දැනීම් වලින් නිදහස් වීමට. සිතට අරමුණු කියන දෙයක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන ඕන අරමුණ වලින් නිදහස් වීමට. විශ්වීය ධර්මයක් වෙනුතුනේ පුජ්‍යලත්වයේ තුලින් දේශනා කරන්න ගියොත් දේශනා කරන්න බැරි, වටහා ගන්න ගියොත් වටහා ගන්න බැරි, වඩන්න ගියොත් වඩන්න බැරි, අවබෝධ කරන්න ගියොත් අවබෝධ කරන්න බැරි අද්භූත ආශ්චර්යම දහමක් පෙන්නතුනේ මේ ලෝකෝත්තරත්වය, අකාලිකත්වය, නිර්වාණය කියලා කියන්නේ. බුදුම ආශ්චර්යයක් මේක. සාමාන්‍ය ගිහි පින්වතුන්ට නොකිය යුතුයි. මේක විශිෂ්ට නැනනුවණක් තියෙන මහා ඍෂිවරුන්, දාර්ශනිකයන් අත පමණක් සාකච්ඡා විය යුතුයි කියන ධර්මයක් මේ පින්වතුන්ට කියන්නේ. තේස් පින්වතුන් සන්තෝෂ වෙන්න ඕන අපිට තේරුම් ගන්න බැරි වුණාට. අනේ අපිට ලෝකයේ අතිශයින්ම දාර්ශනිකයන්ට, යෝගාවචරයන්ට වෙන් වෙච්ච දෙයක් අපිට ලැබෙනවා අහන්න. අපිත් කොහොම හරි එතෙන්ට ගන්නයි හදන්නේ කියලා. තේරෙනවනේ? ඒ වගේ දෙයක්. එනිසා ගිහියන්ට මේක තේරෙන්නේ, ගිහියන්ට ඕන ධර්මල්ලෝ හදාගන්නයි, ආර්ථිකය කළමනාකරණය කරගන්නයි, දියුණු වෙන්නේ විතරක් කියලා හිතපු සමාජයේ මෙහෙම ධර්මයක් ලැබීම ගැන සන්තෝෂ වෙන්න ඕන. අසීරුවෙන් නමුදු පැයට කිලෝමීටර් 100ක වේගෙන් යන්න බැරි වුණාට මෙතෙන්ට පැයට කිලෝමීටරයක වේගෙන් හරි තමන් ඇදෙනවා නම්, ඉස්සරහට ගමන් කරනවා නම් නුවණ වඩාගෙන, ඒක මහා භාග්‍යයක්. ඒක මහා භාග්‍යයක්, ඒක මහා හපංකමක්. ඉදිගමනෙන් හෝ ධර්මය කරා ගමන් කරනවා නම් ඒක මහා හපංකමක්. මොකද ගිහි ජීවිතයේ ඉඳගෙන ගිහි කටයුතු කරගෙන ප්‍රත්‍යක්ෂ කොටයි අපි හැමදේම තේරුම් ගන්න ඕන. කිව්වට තේරුම් ගත්තොත් ඒක සත්‍ය නෙමෙයි. ආනන්ද හාමුදුරුවෝ ඇත්තම දේශනා කරනවා. හැබැයි කිව්වට තේරුම් ගත්තොත් ඒක සත්‍ය නෙමෙයි. සැම විටම ප්‍රත්‍යක්ෂ කොටයි යමක් තේරුම් ගත යුත්තේ. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මේ අරමුණු වල තියෙන රසය දැනගන්නට තියෙන දිව තමයි ප්‍රඥාව. මෙන්න මේ අරමුණු වල තියෙන මානසික ස්වභාවයේ තියෙන තත්ත්වයන් ඒ ලෙස ඒ ආකාරයෙන් දැනගන්න පුළුවන් ගුණයක ඔබ ඉන්නවා නම් ඔබ ප්‍රඥාවන්තයෙක්. ස්වාමීන් වහන්සේ විසින් කරුණක් දේශනා කරන විට ඒ කරුණ වල අන්තර්ගතය තම නුවණින් ස්පර්ශ කිරීමට තමන් හපංකමක් දක්වනවා නම් අන්න ප්‍රඥාවන්තයෙක්. තමා හඳුන ගන්න බැරි නම් කියන ධර්මකාරණේ විනිවිද යන්න බැරි නම් අන්න ප්‍රඥා හීන භාවය. හැබැයි වර්ධනය කරන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන්. මේක ඥාන දර්ශනයක් ඉස්සෙල්ල උදා කරගන්නයි තියෙන්නේ. උදා කරගත්තට පස්සේ තමයි තමා තුළ සංවරය පහළ වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි එක පාට ඔන්න හිටපු ගමන් මහා රාත්‍රියේ ලයිට් ගියා. කරන්ට් එක නැති වෙච්ච ගමන් අඳුරු වෙනවා. අපි මොකද කරන්නේ? පුටු වල හැප්පි හැප්පි ගිහිල්ලා හරි ගිනි පෙට්ටියක් හිටි පන්දමක් හොයාගෙන නැත්තම් ටෝච් එකක් මොකක් හරි ආලෝකකරණය කරන්න පුළුවන් දෙයක් ඔන්න දැල්වුණා. දැල්ලුවට පස්සේ නේද ආලෝකය කියන එක පේන්නේ? තියෙන තියෙන දේවල් තියෙන තැන්වල පේන්නේ, මාර්ගයේ පේන්නේ, ස්වභාවයේ පේන්න පටන් ගන්නෙ දැල්ලුවට පස්සේ. ඒ නිසා ඊට කලින් තේරුම් ගන්න ගියාට ඒක තේරුම් ගන්න බැහැ. ඒක හරි කරදරයක්. සියල්ල පින්නතුනේ සංවර වෙන්නේ, අවබෝධ වෙන්නේ, සියල්ල සිදු වෙන්නේ ධර්මයේ දැක්කට පස්සේ. ඊට මෙහා ඉඳගෙන පුටු එහෙම් මෙහෙම් තියන්න ගියාට ඒක වැඩි හරියන්නේ නැහැ. අන්ධකාරයේ ඉඳන් වැඩ කරන්න ගියොත් එහෙම අවුලක් වෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි වැඩක අපි එදී හිටියේ කියමුකෝ, අපේ කසාලේ කාමරේ අපි පිළිවෙල කරමින් හිටියා. දැන් ලයින් ගියපු වෙලාවේ අන්ධකාරයේ මේක කරන්න ගියොත් ඒක අවුල් වෙනවද නැද්ද? අවුල් වෙනවා. එයා ආලෝකය ඇති කරගෙනම තමයි ඒ කටයුත්තේ යෙදෙන්න බලන්නේ. ආන්න ඒ වගේ තමයි මේ පුදුන් සත්‍යය එක එක සීල වෘතවලට ගිහිල්ලා, ප්‍රතිපත්තිවලට ගිහිල්ලා, නොයෙකුත් නොයෙකුත් ක්‍රමවලට ගිහිල්ලා මේ අන්ධකාරයේ ඉඳගෙන මේක හදන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? ඔළුව දොරේ හැප්පෙනවා, කකුල පුටු වල මේස වල හැප්පෙනවා, බිම දාලා තියෙන වටිනා කියන දේවල් වල හැප්පෙන ඒවා පෙරලෙනවා, බිඳෙනවා, අසහනයටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, හරෙත් තැපුණා මෙහෙත් තැපුණා. දැන් මේ අත්දැකීම ඇතිනේ නේ ජීවිතේ. ලයිට් ගිහිල්ලා එහෙම මේ දොර හොයාගන්න බැරුව විචි දිගේ බඩ ගාපු අවස්ථා නේද? ඒ අත්දැකීම තමයි පුහුදුන් ජීවිතයේ ස්වභාවය. ඒ නිසා තමයි එතන ඉඳගෙන මේක කරන්න බෑ. ඒ නිසා ඒ දේවල් ටිකක් පැත්තකට දාලා ඉස්සල්ලාම ආලෝකයක් ඇති කරගත යුතුයි මෙතන කියලා. අනිත් ඔක්කොම බාණ්ඩ නෙමෙයි, මතක ඇති තැනක ගිනි පෙට්ටිය, මතක ඇති තැනක විදුලි පන්දම, ටෝච් එකක් තියෙන්නේ කොතනද කියලා හොයාගෙන තමයි මෙයා යන්න ඕන. අනිත් කාර්යය සියල්ල පසකර දානවද නැද්ද? පසකර දාලා ඔබ ගිනි පෙට්ටිය හොයාගෙන විදුලි පන්දමක් වහගෙන යනවා. ආන්නේ වගේ පින්නතුනේ මේ ආලෝකයේ සහා ගන්න ඕන මුලින්ම. වැඩ කරන්න නැත්තම් මුලින්ම බෑ පින්නතුනේ. ආලෝකයේ පහළ වෙන්න ඕන අධ්‍යාත්මය තුළ. ආලෝකයේ පහළ වුණු තමනේ පින්නතුනේ කුසලා ධම්මා අකුසලා ධම්මා ඕව හඳුන ගන්න. සත්‍ය අවබෝධ කරනවා කියන්නේ අනැතනින් පස්සේ. මේ සියල්ල අවබෝධ වෙන තුල, අවබෝධ වීම තුල ඔබට ඥානයක් පහළ වෙනවා. ආන්නේ ඥානයෙන් තමයි එයා ඒ ගමන යන්නේ. අහන්නේ ඥානයෙන් තමයි එයා ඒ ගමන යන්නේ. ඒක මෙහෙම දෙයක් වෙන්න තුනේ. සාමාන්‍ය අත් දෙකක් හැමෝටම තියෙන්නේ. මේ අත් දෙකක් මෙහෙම තිබුණට මේ අත් වලින් කරන්න පුළුවන් හැකියාවල් එකිනෙකාට හරි විවිධයි, විෂමයි නේද? පියානෝ එකක් වයන්න පුළුවන් අය ලස්සනට ඉන්නවා. අත් තිබුණට හැමෝටම බෑ කරන්න. වීණාවක් වයන්න පුළුවන් අය ඉන්නවා. අත් තිබුණට හැමෝටම බෑ කරන්න. ෆොටෝ එකක් ගත්තා වගේම ඊටත් වඩා හොඳට සිතුවම් කරන්න පුළුවන් අය ඉන්නවා, චිත්‍ර කරන්න පුළුවන් අය ඉන්නවා. අධිපුණට කරන්න බෑ හැමෝට. ආහාර රසට උයන්න පුළුවන් අය තියෙනවා, අධිපුණට හැමෝටම කරන්න බෑ. නමුත් අත් දෙක තියාගෙන මෙහෙම කෙලින් හිටගෙන ඉද්දී මේ පොලි මේ මිනිස්සු ටික හිටියත් අපිට අඳුන ගන්න බෑ මේ පුජ්‍යලගේ අත්වල මොන හැකියාවක් තියෙනවද කියලා. ආන්නේ වගේ තමයි පින්තුනි. එකම ඉන්ද්‍රියන් පහ තමයි. නුවණේ කුසලතාවය. නිර්වාණ ධර්මයේ පිහිටීමේ අපූර්ව හැකියාව එයා තුළ පුහුණු කරගෙනයි තියෙන්නේ. අත්වලින් උනත් ඒ පුහුණුවක් කාලයක් පුහුණු කළා තමයි එයා වීණාවක් පියානෝ එකක් වයන්නේ. කාලයක් පුහුණු කළා තමයි රසවත් ආහාරයක් හදන්නේ. කාලයක් පුහුණු කළා තමයි යා චිත්‍රයක් අඳින්නේ. කාලයක් පුහුණු කළා තමයි මේ අපූර්ව නිර්වාණය නැමැති චිත්‍රයක් අඳින්නේ. ඉතින් ලස්සර නිර්වාණය නැමති චිත්‍රයක් එක්කෙනෙක් අඳිනවා, අඳින ගමන් අනිත් එක්කෙනත් ඇවිල්ලා අඳින්න බලනවා. එයාට චිත්‍රය අඳින්න බෑ. නෑ, ඊටා විශිෂ්ට චිත්‍රයක් ගෙනල්ල මේ ඉස්සරහා චිත්‍රයක් ඇඳුවාම මටත් තියෙන්නේ ඇස් දෙකක්, කන් දෙකක්, අත් දෙකක් තමයි මටත් තියෙන්නේ, මටත් ඔය පින්සල අල්ලන්න පුළුවන් කියලා ඒ පින්සලෙන්ම ඒ තින්ත ටිකම අරගෙන ඇඳක් ඒ වගේ ලස්සන චිත්‍රයක් අඳීද? අඳින්නේ නෑ නේද? අන්න ඒක තමයි වැඩි. දැන් තේරෙනවනේ නිර්වාණ ධර්මයේ කලාව පුහුණු කිරීම ඒ අපූර්ව චිත්‍රය තමයි අඳින්නට පුරුදු වීම තමයි මෙතන සිද්ධ කරන්නේ. කොහොමද නිරන්තරයෙන්ම මගේ දර්ශනය අසංකාරික කරගන්නේ? කොහොමද මගේ දර්ශනය නිරන්තරයෙන්ම අකාලික කරගන්නේ? කොහොමද මගේ දර්ශනය නිරන්තරයෙන්ම නිරෝධය පිණිස කරගන්නේ? කොහොමද මගේ දර්ශනය සියලු ලෝකයන් හිම නොඇලෙන ගුණය සියලු ලෝකයන් හිම නොඇලෙන ගුණය ඔබ යම් අරමුණකට යනවා නම් ඒකට මනෝ ලෝකයක්. ඒක ආයි ලෝකයක් වෙන කොහොමත් වන්ට ඕනේ. යම් කිසි අරමුණකට ගියා නම් ඒ මනෝ ලෝකයක්, සියලු ලෝකයන් හිම නොඇලෙන ගුණය වඩන්නේ. අන්න නොඇලෙන චිත්‍රය. නොඇලෙන චිත්‍රය හොඳ අවදියෙන් ඉන්නේ හැබැයි කෙනෙක් නේ. හොඳ සිහියෙන් ඉන්නේ හැබැයි කෙනෙක් නේ. හොඳ දැක්මෙන් ඉන්නේ හැබැයි කෙනෙක් නේ. හොඳට හොඳ නරක රසට තේරෙනවා හැබැයි කෙනෙක් නෑ. හොඳට ජීවත් වෙනවා කෙනෙක් නෑ. හොඳින් හිතනවා කෙනෙක් නෑ. ඇලෙන්න දේකුත් නෑ, ගැටෙන්න දේකුත් නෑ, දෙසන්න දේකුත් නෑ, දේශනා කරන්න දේකුත් නෑ. ඇලෙන්න දේකුත් නෑ, ගැටෙන්න දේකුත් නෑ, දෙසන්න දේකුත් නෑ. අන්න එතනයි අනිත්‍ය තියෙන්නේ. ඇලෙන්න දේකුත් නැති තැන, ගැටෙන්න දේකුත් නැති තැන, දෙසන්න දේකුත් නැති තැනයි අනිත්‍ය තියෙන්නේ. තේරුම් ගන්න, අවබෝධ කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්න, පිහිටන්න. කරුණු නැතුව තමයි යන්න එපා. ගමනක් යන්නේ ලිපිනේ ඇතුවයි, මාර්ග සංඥා ඇතුවයි. මේ ධර්මයේ සිහිය, ඔබේ සිහිය වැදගත් නෑ පින්නතුනි. ධර්ම මාර්ගයට, ධර්ම මාර්ගයට අවශ්‍ය කරන්නේ ධර්මයේ සිහිය. ධර්ම මාර්ගයට අවශ්‍ය කරන්නේ ධර්මයේ ඥානය. රැගෙන යන්න අමතක නොකොට. ගමනක් යද්දී පාස්පෝර්ට් අරන් යන්න වගේ කියනවා වගේම, ID එක අරන් යන්න කියනවා වගේම, ලිපිනේ අරන් යන්න කියනවා වගේම, ඒ අවශ්‍ය කළමනාටික අරන් යන්න ඕන. ඕනම ගමනක් යද්දී ගමනට අවශ්‍ය කළමනාටික අරන් යනවා. ඇයි නිවන් ගමන යද්දී නිවනට අවශ්‍ය කළමනාටික අරන් නොයන්නේ? අනිවාර්යෙන් නිවනට යන්නේ මේ කලමනාටික අරගෙන යන්න ඕනේ. ධර්මයේ සිහිය, ධර්මයේ ඥානය, ධර්මයේ උපදේශය. වැරදුනොත් වංගුවෙන් හරවන්නේ ඒ ධර්මයේ උපදේශය නිසා. හරියට හරවලා නිවැරදි පාරට අරගෙන යන්න ඕනේ ධර්මයේ උපදේශයෙන්. එවිටයි ඔබට ශාන්තිමත් ගමනක්, ඔබේ ආධ්‍යාත්මය තුළ ගමන් කරන වග ඔබට පේන්න පටන් ගන්නෙ. නැත්තම් වැරදි පාරවලට ගිහිල්ලා මුලා වෙවි, හරෝ හරෝ එනෝ, ඔළුව නරක් වෙනෝ පාර හොයාගන්න බැරුව. හරියට උපදේශත් අරගෙන ගියොත් වරදින්නේ. හොඳ සිහියෙන් උපදේශติก පිළිපැද්දොත් වරදින්නේ. මම දැකලා තියෙන්නේ පාර වරද්ද ගන්න ගොඩක් අය හරියට අහුන් කන් දුන්නේ, හරියට දරාගත්තේ නැහැ, හරියට ක්‍රියා කළේ නැහැ. පාර වරද්දගෙන කෑ ගහන හොයාගන්න බෑ කියලා. හරියට අහුම්කන් දෙන්න, හරියට කියනවා නම් හරියට ධාරණය කරගන්න, හරියට ක්‍රියා කරන්න. ඇලෙන්න දෙයකුත් නැති, ගැටෙන්න දෙයකුත් නැති, දෙසන්න කිසිවක් නැති නිර්වාණ මාර්ගය වඩන්න. අනිත්‍ය වඩන්න. ධර්මයේ උපදේශයෙන් මාර්ගය පවිත්‍ර කරගෙන, පිරිසුදු කරගෙන, ඉලක්කගත කරගෙන යන්න, ඔබේ ධර්මඥානය මනාකොට මෙහෙයවන්න. ධර්මයෙන් හටගත්ත සතිය, සති සම්පජඤ්ඤය හරියට වඩන්න ඕන. ඔබේ සිහියෙන් නොවෙන්න ඕන, ඔබ වැඩ කරන්නේ ධර්මයේ සිහියෙන් වෙන්න ඕන. ඔබේ ඥානයෙන් නොවෙන්න ඕන, ඔබ වැඩ කරන්නේ ධර්මඥානයෙන් වෙන්න ඕන. දැන් පින්නතුන්ට තේරෙනවද සබ්බේ සංඛාරා අනිච්චා කියපු වචනය මොන තරම් ගැඹුරු බරපතල සිද්ධාන්තයක්ද කියන එක? ඔය පින්නතුන් ආධ්‍යාත්මය තුළ යම්කිසි වදවීමක් තියෙනවා නම් ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, යම්කිසි සංඛාරයක් නිත්‍ය කරගත්ත නිසා, යම් කිසි සංකාරයක් නිත්‍ය කරගත්ත නිසා නේද? පුජ්‍යල සංකාරය නිත්‍ය කරගන්නවා, ඊට පස්සේ පුජ්‍යලානුගත වෙන දේවල් නිත්‍ය කරගන්නවා. සබ්බේ සංකාර අනිච්චා කියන වචනය ලේසිද? ඒ නිසා මුළු බුද්ධ ශාසනයම එකට හකුළුවා බුදු පියාණන් වහන්සේ දේශනා කරා, සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාරකේ අනිත්‍ය බව ගැඹුරු නුවණින් අවබෝධයෙන් දැකීමෙන් දුකෙන් අත මිදෙනවායි. ඒක තමයි විමුක්ති මාර්ගය, නිරෝධ මාර්ගය, සුද්ධි මාර්ගය, පිරිසුදු කරගන්න මාර්ගය, සුද්ධි මාර්ගය. නොපැමුණු අනාගතය වෙනුවෙන්ද, පසුගිය අතීතය වෙනුවෙන්ද කලබල වීමනේ. නොපැමුණු අනාගතය, නොපැමුණු අනාගතයටම ලබා දීලා පසුගිය අතීතය ඒක පසුපසටම පැත්තකට දාලා වර්තමානයේ අතීතයෙන් තොරව අනාගතයෙන් තොරව වාසය කරනවා. ඒකට කියන සංඥා නිරෝධය. අවදි වන්නේ සංඥා නිරෝධය. එයා දැස් දෙක පියා ගන්න ඕනත් නෑ, වහ ගන්න ඕනත් නෑ. පියාගනත් පුළුවන්, අරගනත් පුළුවන්. ඇයි අපි අපිව අතහරින්න බය, එහෙම නැත්නම් අකමැති? අපිට උමනාව තියෙන හැම තිස්සෙම මම වෙන්න ඕන කියලා. ඒක තමයි උප්පත්තියේ ඉඳලම එන රටාව. මම වෙන්න ඕන. කිසිවක් තුල මම වෙන්න අවශ්‍ය නැහැ. ශරීරය මම වෙන්න අවශ්‍ය නැහැ. ගේදර මම වෙන්න අවශ්‍ය නැහැ. දරුව මම වෙන්න අවශ්‍ය නැහැ. ස්වාමියා බිරිඳ මම වෙන්න අවශ්‍ය නැහැ. යහළුව හිතවත්තු මම වෙන්න අවශ්‍ය නැහැ. ඒ හුදු බාහිර සම්මුතිය පමණයි. කිසිවක් තුල මම නැත. එයා සම්මුති පැවැත්මේ ස්වභාවයක් දන්නවා. සම්මුති ආකාරය සහ යුක්තිය සහ සාධාරණ. එයා පරමාර්ථ ආකාරයක් දන්නවා. පරමාර්ථ ආකාරයෙන් අතහැරීම සහ නැලීම. ගොඩක් අය පටලවා ගන්නවා. එහෙම පටලවා ගන්න එපා. පරමාර්ථ ආකාරයේ දර්ශනය වෙනම තියෙනවා. ඒකෙන් ලෞකික ලෝකෙ පවතින්න බෑ. ලෞකික ලෝකයේ ආකාරයෙන් පරමාර්ථේ පවතින්නත් බෑ. ඔකදී පටලවගෙන තමයි අහන්නේ. ඉතින් අපි කොහොමද දරුවා අතහැරලා, ස්වාමියා අතහැරලා, බිරිඳ අතහැරලා, යාළුවා අතහැරලා කොහොමද කියලා අහන්නේ? අන්නේ මෝඩකමට. අපි ලෞකික කයනේ, අපිට කන්න බොන්න සල්ලි ඕනනේ, හරි මේ කියලා කියනවා. ඒ ලව් ඒක මෝඩකමට අහන ප්‍රශ්නයක් ඒක. සිතෙන් අත්හරින්න. සියල්ල සිතෙන් අත්හරින්න. චේතනාවෙන් අත්හරින්න. චේතනාවෙන් අත්හැරියාම චේතෝ විමුක්තිය නිසා හටගත් සුවය, මෛත්‍රිය පහළ වෙනවා. අන්න ඒකට බුදු වෙලෙක් මෛත්‍රිය කියන්නේ. චේතෝ විමුක්ති මෛත්‍රිය. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මහණෙනි මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තියට. වෙන එකක් නෙමේ. අරව නෙමේ. අර දිග සත්තු, කොට සත්තු, ඉපදුණු සත්තු, නූපදුණු සත්තු, ළඟ සත්තු, දුර සත්තු නෙමේ. මේ ඉන්න සතා ගැන පොඩ්ඩක් බලන්න. දැන් කොට සත්තු, දිග සත්තු, දුර සත්තු සුවපත් වෙන්න මේ ඉන්න සතා සුවපත් වෙලා මෙතන ඉන්න සතා දුකෙන් ඉද්දි අර සත්තු නිදුක් වේවා නිරෝගී වේවා කිව්වට වෙන්නේ නැහැ. එහෙම ශක්තියක් තමා තුළින් පිට වෙන්නේ නැහැ. මොකද මේ සතා දුකේ, මේ සතා ලෙඩ. තේරුණා නේද? මේ සතා ඉස්සෙල්ලම සුවපත් වෙන්න ඕන. චේතෝ විමුක්තික මෛත්‍රියෙන් සූපත් වෙනවා. ඒ කියන්නේ පින්නතුන චේතෝ විමුක්තික මෛත්‍රියේ ස්වභාවය කියලා කියන්නේ ආවේදීත විරාග සහගත නිරෝධ සහගත අකාලික ලෝකෝත්තර අසංකත ශුන්්‍යත අරූපී කියන ගුණයන් වලින් සියල්ලගින්ම සමන්විතයි. සංඥාවට වැඩ නැනේ. සංඥාවට වැඩ දෙන්න නම් අපිට සංස්කාරයක් පටලවන්න ඕමනාද නැද්ද? මේ සංඥාව කියන එක කණුවක් වගේ ඔය තියෙනවා. මේ සංඥාවෙ ගිහිල්ලා අපි කවුරු හරි මොකක් හරි ගොනේ බඳින්න ඕන. ඊට පස්සේ මේ සංඥාව ඒ ගොන ඇදගෙන යනවා. ඒ නිසා ඔබේ මනසට ඔබේ සංඥාවට අර හරක් ගෙනල්ලා බඳින එක නතර කරන්න. හරකනේ මේක ඇදයි යන්නේ. හරක් බැඳමු නැති සංඥාව විමුක්ති සංඥාව, නිරෝධ සංඥාව. හරක බැඳ ගමන් විමුක්ති නෑ. දැන් අපි අහන්න පුළුවන් මෙතන ඉන්න පිරිසකින් ඔබේ සංඥාවේ දැන් බැඳලා ඉන්නේ මොන වගේ හරකද? ඉතල මේක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ නොඇලීමෙන් පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා සංඥා. ඒක තේරුණානේ බුදුවරේ සංඥා ගන්න ඒක නොඇලීමෙන් ගන්න ක්‍රමයක්. ඒක දැඩිව ගන්නෑ. අර වොෂ්රූම් එකට ගිහිල්ලා එනකන් අපි කෙනෙක්ගේ බෑග් එකක් අතේ තියන් ඉන්නවා වගේ. නොඇලීමෙන් ගන්නවනේ. අපි ඇතුලේ තියෙන දේ බලන්න යන්නෙත් නැහැ, වටිනකම දන්නෙත් නැහැ, මේක මගේ කියලා මං හිතාගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ආය ආවම දෙන්න තියන් ඉන්නවා. අනේ බලන්න වැලීමෙන් ගත්ත බෑග් එක. උදාහරණය ඒ වගේම මේක අවබෝධ කරගත්තට පස්සේ එයා දන්නවා මේ සංඥාව తాවකාලිකයි. මේ සංඥාව මිරිඟුවක් වෙන්නේ. මේ සංඥාව හරයක් නැති දෙයක්. කියනවා වගේ හරයක් නැති දෙයක් කියන එකෙන් අදහස් කරේ මෙච්චරයි. හරයක් නැති දෙයක් අපි ගන්නෙ නෑනේ තදින්. අන්න ඒක පිළිඹු කරන්නයි මේ හරයක් නෑ කියන එකෙන් අදහස් කරේ. එහෙම නැතුව ඒ වගේ ස්වરૂපයක් තියෙනවයි කියන එකට නෙමෙයි. හරයක් නැති දේවල් අපි තදින් ගන්නෙ නෑ. දැන් පාදේ තියෙන බෝතල් කට්ටක් අපි තදින් අල්ලගෙන අහුලගෙන යනවද? නෑනේ. ආන්නේ වගේ. ඈ? පාරේ තියෙන කෙහෙල් ගහක් කපලා දාලා තිබුණොත් එහෙම පාරේ නිකන්ම පැත්ත කරලා දාලා අපි ඔබ කාර් එකේ කොටව යන්නේ. හරයක් නැහැ. හැබැයි කරවල ගහක් තිබ්බොත් ඒ කවුරුත් නැහැ මේ හොඳ කරවල ගහක් මේ මිනිස්සු දන්නේ නැහැ කවුල ඇතිරොන්නක බට උනක අසර දීට. අන්න ඒ වගේ හරි ඇත්ත දකින්නකොට පේනවා මේ සංඥාව තුළ නිකම් මහන්සි වෙන තේරුමක් නැහැ. මේ සංඥා ගොඩක් තියෙන්නේ. මේ සංඥා ගොඩක් තුළ මේ අනන්ත දුක් විඳිනකේ තේරුමක් නැහැ. හරයක් නැති දේවල් ඔන්න පටව ගන්න තෝන්න යන යක් කියලා යනවා. ඒ වගේ තමයි. දැන් හරයක් කියලා දෙයක් පටව ගත්තාම එතන ඉඳලා යා බයෙන්ද යන්නේ නැද්ද? බයෙන් යන්නේ, සැකෙන් යන්නේ. ඇයි පොලිසියෙන් අල්ලයි කියලා? කරවල ගස් ප්‍රවාහනය කිරීම තහනම්. ඒ වගේ හරයක් හැදයට ගත්තහම ඒක දරාගෙන උහුලගෙන ඒ තුළ නිසා බියද ඒ නිසා සෝකයේද ඒ නිසා බෝ සංස්කාරද රැස්සෙන. සබ්බේ සංකාරානිච්චා ඔච්චරයි බුදු බණ පදේ. සබ්බේ සංකාරානිච්චා ඕන විඤ්ඤාණ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔය වචනේ කියන්නේ සබ්බේ සංකාරානිච්චා. මමත් නෑ, දුවත් නෑ, පුතත් නෑ, ස්වාමියත් නෑ, බිරිඳත් නෑ, ලෝකෙත් නෑ, යාළුවොත් නෑ, ධනයත් නෑ, ඉඩකඩනොත් නෑ. මොනවද තිබුණේ? සංඥා ගොඩක් විතරයි. අර රැස් වෙනවා මොනවද? සංඥා. යමක් රැස් වුණාද, ක්‍රියාවට නැංගුණාද, ඒ දෙයට කියන්නේ ඕ සකස් වෙච්ච දෙයක්. ඒකට කියනවා සංඛාර කියලා. සකස් වෙච්ච දෙයක්, නිමි භාණ්ඩයක් සකස් කරලා තියෙන නිමි භාණ්ඩයක්. ඇසින් වේවා, කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනින් වේවා, නිමි භාණ්ඩයක් හැදුනාම ඒකට අපි කියනවා සංඛාරය. අනිච්ච මේ සියලු සකස්මෝල් එයා නිත්‍ය කර. අනිත්‍යයි කියලා එක තමන්ට දැනෙන දෙයක් නිසා කවදාවත් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දෙන්නන්න බෑ ලෝකේ. අනිත්‍ය කියලා වස්තුවක්, භාණ්ඩයක්, සිද්ධාන්තයක්, ශක්ති ස්වභාවයක්, වර්ණයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, සිතුවිල්ලක් හැටියට පෙන්වන්න බෑ අනිත්‍ය. අනිත්‍ය කියන්නේ නිත්‍ය නැත්තේ කොතනද? එතන තියෙන්නේ අනිත්‍ය. අපිරිසුදු නැත්තේ කොතනද? එතන තියෙන්නේ පිරිසුදුකම. නැතු පිරිසුදුකම කියන එක වෙන කොහෙන් හරි ගෙනල්ලා තියන්න පුළුවන්ද මෙතනේ? බෑනේ. ආන්න ඒ වගේ තමයි. අනිත්‍ය කියලා දෙයක් නැහැ. නිත්‍ය කර නොගත්තාද එතන අනිත්‍ය මතුවේ. දැන් තව පැහැදිලි වෙන්න ඕන. දව දැන් තේරුන්නේ නැහැ කියනවද ඔවා? ධාම සරලයි. ඒ ධාමයට තමා තුළට ඇතුල් වෙන්න ඉඩ හැරියාම, තමා තුළ පවතින ඉඩ හැරියාම සම්පූර්ණයෙන්ම තමා තුළ තියෙන අර ගැඹුරු මනසේ තුළ තියෙන ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, පුජ්‍යලත්වයෙන්, මමත්වයෙන්, මමන්කාරයෙන් ඔය කියන දේවල් වලින් දැවෙන දැවෙන පිච්චෙන ස්වභාවල් සියල්ලම නිවා දමාගෙන යනවා. ඇයි මිනිස්සු මේ මමත්වේ නිවා ගන්න වැඩි කැමති නැත්තේ? මෙච්චර උත්තරීතර නම් මේ ධර්මය මේ මිනිස්සු ලෝකේ ඉන්න ඔක්කොම ටික මෙතෙන්ට ඇවිල්ලා බලහල මේක දකින්න එපා. පුදුම කියන්නේ අසාරේ සාරමතිනෝ. අසරු දේ තමයි සරු විදියට තියෙන්නේ. අසරු දේ තමයි සරු විදියට. ඇයි මිනිස්සු මිනිස්සුන්ට ආදරේ නැහැ? ඒකනේ සීදී හානි කරගන්නේ වැඩිපුර. ඒකනේ අපි අපිට ආදරේ කරන්න ඕන. පළමුවෙන්ම ලව් කරන්න ඕන තමන්ට තමයි. කාටවත් නෙවෙයි, අපිට අපි හොඳට ලව් කරන්න ඕන. අපේ මනසට අපි ලව් කරන්න ඕන. එහෙම කිව්වම තේරෙනවා. වෙන අයට ලව් කරන්න යන්න එපා. අපිට අපි ලව් කරන්න කාගේවත් තහනමක් නැහැ නේ. ඒ කියන්නේ අත්ත දීපා විහර තමන්ට තමන් ආලෝකයක් වෙනස පවතින. අපි ලව් කරනවා කියන්නේත් ඒකනේ. ලව් කරන කෙනාට ආරක්ෂාව සපයනවා, ආස දේවල් ගිනින් දෙනවා නේද? රැකවරණේ ඒ දේවල් ගිනින් ඒකනේ. ඔය ලව් කරනවා කියලා කියන්නේ ඒකනේ. දරුවන්ටත් එහෙමයි. දරුවන්ට ආදරය කියලා කියන්නේ දරුවන්ගේ අධ්‍යාපන විහිදන් දෙනවා, දරුවන්ට ඇඳුම් පැළඳුම් දෙනවා, දරුවා ආස කෑම බීම දෙනවා. ඒකට දරුවන්ට ලව් කරනවා. අම්මට තාත්තට ලව් ආදරය කරනවා කියලා කියන්නේ ඔව් අම්ම තාත්තා කැමති විදිහට සතුටෙන් ජීවත් වෙනවා, අම්ම තාත්තා කැමති විදිහට දක්ෂතා කුසලතා පෙන්වනවා, විභාග සමත් කරනවා දරුවන් අම්ම තාත්තට ආදරය කරනවා. ඒ වගේ අපිට අපි ආදරය කරන්න ඕනේ. අපේ මනසට දුක් නොදෙන ක්‍රමවේදය තමයි නිර්වාණ මාර්ගය කියලා කියන්නේ. දුක් අවම කරන ක්‍රමවේදය තමයි නිර්වාණ මාර්ගය කියලා කියන්නේ. එතකොට මිනිස්සු මිනිස්සුන්ට ආදරේ නැහැ. අපි අපිට ආදරේ කරන්න ඕන. අත්තාහි අත්තනෝ නාතෝ. තමන් අනාත කරන්න එපා. තමන් නා කරන්න. දැන් ගොඩාක් අය කරන්නේ මොකද? ඉපදිච්ච මනුස්සාත්මයේ ඉඳගෙන තේ මිනිස්සුන්ව ඒ මිනිස්සුන්වම අනාත කරනවා. ඊට පස්සේ මේ මිනිස්සු අනිත් අය අනාථ කරන එක අහන්න දෙයක් නැහැ නේද? ඊට පස්සේ සමාජය අනාථ වෙනවා, පවුලේ අය අනාථ වෙනවා, අවසානයේ කට්ටිය මැරෙන්නේ ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා මැරෙනවා. එහෙන අනාථ වෙලා. ඈ පවුල් අතර මේ සන්තෝෂේ, මේ සතුටේ, මේ ප්‍රමෝදේ නැති වෙනවා තමන් අනාථ වුණොත්. ඈ තමන් සනාත වෙන්න ඕන. තමන් ආලෝකමත් වෙන්න ඕන. තමන් ප්‍රභාස්වර වෙන්න ඕන. තමන් ආදර්ශමත් වෙන්න ඕන. තමන් ශක්තිමත් වෙන්න ඕන. තමන් සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා ඒ ආදර්ශය ඔබත් ගන්න. නැත්තම් මේ ලෝකේ හැමෝටම තියෙන සම්මතයේ තියෙන මේ පටලැවිලි වලට ඔබත් අහුවේ කියලා ඉවර වෙලා ඒ ආදර්ශය අනිත් අයට දෙන්න ඕන. අපි මේ මනසින් ගැඹුරෙන් එන මේ බරට අහු වෙන්න හොඳ නැහැ. කළු ගල් ගෙඩියක් වගේ එකක් අපේ ඇඟට පෙරලිගෙන එනකොට අපි ඒකට යට වෙන්න හොඳ නැහැ. අපි ඒකට අහකට පනින්න ඕන නේද? කන්දක් උඩ ඉඳලා වේගෙන් කළු ගල් ගෙඩියක් පෙරලගෙන එනවා. මොකද කරන්නේ? පැත්තකට දුවනවා. ඒකට යට වෙන්නේ නැහැ. ඒ වගේ මේ මනසත් අපි බර කරගෙන බර කරගෙන පෙරලගෙන පෙරලගෙන එන ස්වභාවයේදී අපි ඒකට යට වෙන්න හොඳ නෑ. අපි ඒකෙන් අහකට පනින්න ඕන. මොනවද කළු ගල් ගෙඩි වගේ පෙරලගෙන ඉන්නේ? බැඳීම්. වෙන දේවල් නෙවෙයි බැඳීම්. තමන්ගේ හිත ඍජු වෙන්න ඕන. තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් කාගෙන්වත් උදව් ඕනේ නැහැ කියන මට්ටමට. ඔක අපේ හාමුදුරු කෙනෙක්ගේ මම ඉගෙන ගත්තේ. ආත්මෙක් ඇවිල්ලා කිව්වා මේ අනේ ඔබ වහන්සේ බුදු කාලෙකින් මොකක් මට කිව්වෙත් නෑ උදව්වක් කරන්න බැරි වුණා කියලා කිව්වා. ඒ හාමුදුරු කිව්වා මේ තනිය හුස්ම ගන්න පුළුවන් නම් කාගෙවත් මොකටද උදව් කියලා. හරි ලස්සන වචනය. ඇමරිකාවේ ඉන්න ස්වාමීන් වහන්සේ නම ගංගාරාම පන්සලේ වැඩ ඉන්න මේ කොණ්ඩඤ්ඤා හඳුරෝ අනුකානේ විපාකරේන සායනහසර්ණාසිත එක කටයුතු කරද්දී මට ඔය වචනේ ඇහුණා. උන්වහන්සේ කියනවා හරි ලස්සන වචනයක්, ලංකාවට වැඩම කරපු වෙලාවේ ඒක බාහිර වචනයක් වගේ තිබුණාට ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ ආධ්‍යාත්මය තුළම එතනින් සම්පූර්ණ වුණාට පස්සේ ගහවැල, ඇලදොල, වැස්ස එහා අපි සතුටින් බලන්න, සතුටින් ජීවත් වෙන්න, සහනයෙන් ජීවත් වෙන්න. එයා පුරුදු වෙනවා මේ බැඳීම් නැති නිසා, වේදනා නැති නිසා එයා සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. අලුතෙන් නැති කරන්න දෙයක්වත් නැහැ, අලුතෙන් ඇති කරන්න දෙයක්වත් නැහැ. ලෝකේ තේරුම් ගත්තට පස්සේ අලුතෙන් ඇති කරන්න දෙයක්වත් නැහැ, අලුතෙන් නැති කරන්න දෙයක්වත් නැහැ. දුරුකල යුත්ත දුරුකල තියෙන්න ඕන. මොනවද දුරුකල යුත්ත? දුරුකල ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය වෙලා තියෙන්න ඕන. මොනවද? හැබැයි මෙහෙම හිතාගෙන හිටියොත් මටත් දුරුකල යුත්තකුත් නැහැ, ඇතිකල යුත්තකුත් නැහැ කියලා හිතුවොත් එහෙනම් මුලින්ම වැරදි. මොකද දුරුකල යුතු දේවල් මොනවද කියලා අඳුනගෙන දුරුකල තියෙන්න ඕන. සමහර අය පුරුදු වෙනවා මේ ගණන් ගන්න නැතුව ඉන්න එක පුරුදු වෙන්න යනවා. මේ දුක දැනෙනවා. මෙතන මම නෙමෙයිනේ, සත්‍යයෙන් නෑ, පුජ්‍යලයක් නෑ, මම නෙමෙයි. දුක දැනෙනවා, මම නෙමෙයිලු. ඉතින් මම නෙමෙයි නම් දැනෙන්නේ කොහොමද? මම වෙච්ච නිසානේ ඒක දැනෙන්නේ නේද? මම නෙමෙයි නම් දැනෙන්නේ නැති වෙන විදියක් නෑ. මම වෙච්ච නිසායි ඒක දැනෙන්නේ. එනිසා මම නොවෙන්න ඕන. දුරුකල යුත්ත නම් දස සංයෝජන ධර්මයි. ප්‍රහාණය කළ යුත්ත නම් ලෝභ ද්වේෂ මෝහ සුඛ වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා. ඒ ටික දුරු කළොත් සියල්ල දුරු කළා වෙනවා. ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කළ යුතුයි. ඇති කරගත යුත්තේ අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි, නිරෝධයයි, අකාලිකත්වයයි, අවේදිකත්වයයි, ලෝකෝත්තරත්වයයි. අපි ඒ සෞම්‍යත්වයට කැමති වෙන්න ඕන. දැන් ප්‍රියතම ප්‍රාණය ඇල්වතුරු කරගත්ත අය කී දෙනෙක් ඉන්නවද මෙතන? ගොඩක් අය නෑ. එක එක පාන කියනවා මගේ ප්‍රියතම පානය මේකයි කියලා. මගේ නම් ප්‍රියතම පානය ඇල්වතුරු. ඇල්වතුරු විතර ප්‍රිය පානයක් ලෝකෙ මොකක්වත් නෑ. ඒ වගේ තමයි නිවන. අන්න ඒ ඇත්තන්ට පුළුවන්කම තියෙනවා ප්‍රියතම පානය නිවන කරගන්න. මොකද ඇල්ලතර වගේම තමයි නිවන. ඒක රහක් පාන්න ආන්නේ වගේ ප්‍රියතම පානය ඇල්දී වගේම ප්‍රියතම ධර්මය ආන්න. විශේෂ අමුතු තිත්ත රහකුත් නෑ, පැණි රහකුත් නෑ, කිරි රහකුත් නෑ, කාට රහකුත් මොකවත් නෑ. නමුත් වඩාත්ම අත්‍යවශ්‍ය දේ, ගුණාත්මක දේ, ශරීරයට උවමනාම කරන දේ ජලය වගේ හරි වැටුන. මේක සංඥාව තුළ පණවන්නත් බෑ පින්නතුනේ. මේක මහා බුදුම ආශ්චර්යයක් දෙයක් නේ. හිත තුළ පණවන්නත් බෑ. ඒක නුවණටම තේරිලා අවබෝධ වෙනකොට හරියට අර ගහකින් ගෙඩියක් පැහිලා ඉවර වුණාම ස්වභාවයෙන් නැට්ටෙන් ගිලිහෙන්නවා වගේ අපේ සිත මනාව අවබෝධයට පත් වෙනකොට සක්කාය දිට්ඨිය වැටෙනවා. ගෙඩිය පැහෙන්නෝ. කේල් කැනක වුණත් එහෙමනේ නේද? ගෙඩි ටික හොඳට වේදුනහම ගෙඩි හදාගෙන බිමට වැටෙනවා. ඒ වගේ ඔබේ ආධ්‍යාත්මයේ ධර්මයෙන් හොඳට පැහෙන්න ඕන, ඉදෙන්න ඕන. ඉදුනහම ආයි කඩන්න දෙයක් නැහැ. ඉදිච්ච නිසා බිමට වැටෙනවා. ආන්න එකට කියන අවබෝධයෙන් ප්‍රහාණය කළා කියන්නේ අන්න ඒකට. ඔබ වෙනත් ක්‍රමවලින් මම අනිත් දවස්වලදී කියලා දීලා තියෙනනේ. නොතරයියේ දිනුමක් නැහැ කියලා දැක්කහම නොතරයියේ ඉබේ බිමට වැටෙනවා. ඉබේ අතහැරෙනවා. අතේ තියාගෙන ඉන්නේ මේ වටිනා කියන මැණික් ගලක් නෙමේ, ඕක වීදුරු ගලක් ඔය කපාපෝක මට්ටම් කරපු එකක් කියලා කියපුවම බිමට වැටෙනවා. එතකොට මේ එල්ලිලා ඉන්නේ ඇයි? වටිනාකම තියෙනවයි කියලා හිතලා. සමහර අය ඉන්නවනේ වැරදි පාරේ හරි කියලා හිතාගෙන හූ ගාල යනවා. ඇයි? වැරදි කියලා දන්නේ නැති තාක් කල්ම වැරදි පාරේ වුණත් ඔහි යනවනේ. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ වෙනතුනේ. මිනිසුන්ට තමන් යන මාවත වැරදි කියලා ඒ මිනිසුන්ට හැංගිලා නැහැ, තේරිලා නැහැ. ලෝකෙම මිනිස්සු හිතාගෙන ඉන්නේ කොහොමද? මිනිස්සු හිතන දේම නොලබා නොසිතන දෙයක්ම සිදුවෙලා මිනිස්සු සංවේගයෙන් මේ යන්නේ ඒකනේ. මිනිස්සු හිතන දේ ලබන්න බෑ. පෝසත් වෙන්න ගියාට පෝසත් වෙන්නත් බෑ, ප්‍රසිද්ධ වෙන්න ගියාට ප්‍රසිද්ධ වෙන්නත් බෑ, සතුටු වෙන්න ගියාට සතුටු වෙන්නත් බැරුව තමයි මිනිස්සු තියෙන්නේ. සමහර අය හිතනවා බලේ නිසා අපිට සතුටු වෙන්න පුළුවන් කියලා, බලේ ලබන්න. සමහර අය හිතනවා ධනෙ තිබුණොත් අපිට සතුටු වෙන්න පුළුවන් කියලා, ධනෙ ලබන්න. කීර්තිය ප්‍රසිද්ධිය තිබුණොත් සතුටු වෙන්න පුළුවන් කියලා හිතනවා. කීර්තිය ප්‍රසිද්ධිය නිසා සතුටු වෙන්න බැරි වෙනවා. නොයෙකුත් දේවල් හිතන ජීවිතේ, අරක තිබුණා නම් මේක තිබුණා නම් මේක තිබුණා නම් මෙහෙම තිබුණා නම් හරම තිබුණා මේ ඔක්කොම හරි කියලා නෑ. අපේ ළඟ තියෙන අනවබෝධයේ තියෙනකම් මේ දුක් ටික තියෙනවා, මේ දුක් රැස තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. අවබෝධයට පත් කරාම තිබුණා සන්තෝෂයි, නැතත් සන්තෝෂයි. මක් නිසාද යත් ඒ සියල්ල බාහිරේ දේවල්, ඒ සියල්ල බාහිරේ දේවල් එච්චර වැදගත් දේවල් නෙමෙයි. එච්චරම වැදගත් දේවල් නෙමෙයි. මනුෂ්‍යයෙකුට සියල්ල නැති වෙන්නේ යන්නේ තප්පර සියලු දේපල, සියලු වස්තු, සියලු දූදරුව, සියලු චින්තන, සියලු නෑ හිත මිත්‍රකම් ඔක්කොම පින්නතුනේ හුස්ම පොදට යටයි. මේක බොස් ගාලා නතර වෙච්ච ගමන් අර ඔක්කොම අයිතිවාසිකම් ටික නැති වෙනවද නැද්ද? හුස්ම පොදෙන් තමයි ඔක්කොම බඳලා තියෙන්නේ. හුස්ම ගන්න අමතක වෙච්ච දවසට හරි. ඒ නිසා අමතක නොකර හුස්ම ගන්න. නිදාගෙන ඉද්දි හුස්ම නතර වුණොත් කරන්න දෙයක් නැහැ. සියදීදී හුස්ම ගන්න මතක් කරලා අනිවාර්යයි. ඒ සරල දෙයක්, ලොකුවට කියන්න දෙයක් නෙමෙයි මේක. ඉතාම සරල දෙයක්. තේරුම් ගන්න නැති නිසා දහසකුත් වචන පාවිච්චි කරන්නේ. ඇයි? පුජ්‍යලේ කැටියට ඇතිවෙච්ච නිර්මාණ බලය ලිහිසියෙන් අයින් කරන්න බෑ. මොකද ඒක අයින් කරන්න සිද්ධ වෙන්නේ පුජ්‍යලයාටමනේ. මේ ලෝකේ රූප දකින්න ඇස් දෙකක් තියෙනවා. ශබ්ද අහන්න කන් දෙකක් තියෙනවා. ආග්‍රහණය කරන්න හඳ සුවඳ බලන්න නාහයක් තියෙනවා. කතා කරන්න, ඒ වගේම රස බලන්න දිවක් තියෙනවා. ස්පර්ශයන් හඳුනා ගන්න කයක් තියෙනවා. ඒ වයින් එන අරමුණු අතීත අනාගත වර්තමාන වශයෙන් හොඳ නරක වශයෙන් බෙදන්න පුළුවන් මනක් තියෙනවා. පින්නතුන් අහලා තියෙනවද නිවන කියන්නේ රූපයක් නෙමෙයි කියලා. අහල තියෙනවා. ශබ්දයක් නෙමෙයි. ගන්ධයක් නෙමෙයි. රසයක් නෙමෙයි. ස්පර්ශයක් නෙමෙයි. අරමුණු කළ හැකි දෙයක් අනාරම්භන මේතන් කියලා අර නිර්වාණ සූත්‍රයේදී අපි පැහැදිලි කරේ. අරමුණු නොකළ නොහැකි දෙයක්. අරමුණු කළ නොහැකි දෙයක්. එතකොට බලන්න අඬුවක් නැහැ නේද? රූපල්ලන්න අඬුවක් තියෙනවා. ඇහැ. ශබ්දල්ලන්න අඬුවක් හැදිලා තියෙනවා කන. ආග්‍රහණයට නාසය හැදිලා තියෙනවා. රසට දිව හැදිලා තියෙනවා. ස්පර්ශ හඳුන ගන්න කය හැදිලා තියෙනවා. අරමුණක් සංකල්පයක් අල්ල ගන්න, හොඳ දෙයක් නරක දෙයක් වශයෙන් අල්ල ගන්න, ලෝභ වශයෙන් ද්වේෂ වශයෙන් අල්ල ගන්න මනසක් තියෙනවා. කෝ නිවන අල්ලන්න අඬුවක්? නිවන අල්ලන්න අඬුවක් නැහැ. අඬුවක් නැති තැනකින් මේක ඇල්ලුව කියලා කියන්නේ ලෞතුරා බුදු කෙනෙක්. මහා පුදුමයි, ආශ්චර්යයි. අදහන්න බෑ වෙනුතුරේ. මට ඒක කල්පනා කරලවත් හිතන්න බෑ. මොනම විදියකින්වත් හිතන්න බෑ. ඒක සරියුත් හාමුදුරු දේශනා කරනු, අනේ ස්වාමීනි මම මේ ගැන හිතනවා. හිතාගන්නවත් බෑ ස්වාමීනි, මේක මුලින්ම අවබෝධ කරේ කොහොමද කියලා ඔබ වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේක කොහොමද අවබෝධ කරේ කියලා මට අදහන්නවත් බෑ. ඇයි අඬුවක් නැති එකක් කොහොමද අල්ලගත්තේ? අපි ළඟ අඬුවක් නැ නේ ස්වාමීනි, මේ කල්ලන්න අඬුවක් නැ. කොහොමද මේක මතු කරේ? කොහොමද මේක මතු කරේ? අන්න එවැනි ධර්මයක දායාදේ ලබන්නයි ඔබ මේ මහන්සි වෙන්නේ. පැහැදිලිනේ? මේ පොඩි සූත්‍රයක් ඉගෙන ගන්න, ගාථාවක් ඉගෙන ගන්න, පාලි සිංහලට පෙරලා ගන්න, සංස්කෘත සිංහලට පෙරලා ගන්න, අටුවාවක් මතක තියා ගන්න, ටීකාවක් ටිප්පණියක් දරා ගන්නවා වගේ වැඩ නෙමෙයි කියලා මතක තියා ගන්න. අඬුවක් නැහැ. නමුත් අවබෝධ කරගන්න. බලන්න ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයේ ධර්මය පිළිපදිනවද කියලා. ඔබේ සංඥාව ධර්මය පිළිපදිනවද කියලා බලන්න. ඕන් අහුවෙන වැඩේ. බණ ටික නම් ඇහුවා, බණ ටික හරි කිව්වා. ඒ වුණාට ඇස් දෙක පියාගත්තේ භාවනාවේ යන්නේ දැන් ධර්මය පිළිපදමින් නෙමෙයි මට හිතෙන විදියට. අන්න වරදින තැන. ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ අර ධර්මයෙන් කියපු දේ හරියට මේ ආධ්‍යාත්මය තුළ පිළිපදින්න ඕන, පිළිපන්න ඕන. දැන් වැරදි සංඥාවකට ගිහිල්ලා ඇස් දෙක පියාගත්තොත් මොකද වෙන්නේ? ඒ සංඥාව වැඩෙන්නේ. සංඥා උපාදානයෙන් ඇස් දෙක පියාගත්තොත් සංඥා වැඩෙනවා. රූප උපාදානයෙන් ඇස් දෙක පියාගත්තොත් රූප වැඩෙනවා. වේදනා උපාදානයකින් ඇස් දෙක පියාගත්තොත් වේදනා වැඩෙනවා. සංකාර උපාදානයක් තිබුණු සංකාර උපාදානය. විඥාන උපාදානයක් තිබුණු විඥාන උපාදානයෙන් වැඩෙනවා. හරියට නිරෝධයෙන් පිවිසෙන්න ඕන. එහෙමනම් පින්නතුනි මේ සදහම් මැස අවදි වෙන්නේ කොතනින්ද? සදහම් මැස අවදි වෙන්නේ අර හින්දු යෝග ක්‍රමයට තියෙන 3rd eye එක වගේ නෙමෙයි. ඒ 3rd eye එක මෙන්න මේ නළල මැදින් ඕපන් කරගන්නේ. එතනින් මෙහෙම ගිහිල්ලා තමයි යාව කිරණක් වගේ ගිහිල්ලා තමයි යවලා තමයි යමක් හොයාගන්නේ. ඒ 3rd eye එකත් මේකේ පිහිටනවා. නමුත් එහෙම නෙමෙයි වෙන්නත. ඒක කියන්න බෑ මෙන්න මෙතන පිහිටලා තමයි මේක දකින්නේ සහරහා මෙන්න මේ ඉන්ද්‍රිය පද්ධතිය හරහාම කියලා එහෙම නම් කරන්න බෑ. ඒක මේ ඉන්ද්‍රිය බද්ධව නැතුව ක්‍රියාත්මක වෙන ඥානය. හොඳට ඒක ගන්න. ඒක මණිකක් වගේ වටින ධර්මයක් ඈ. ඉන්ද්‍රිය බද්ධව පවතින්නේ නැති ඥානයක් ඒක. ඉන්ද්‍රිය පවති බද්ධව පවතින්නේ නැති ඥානයක්. හරි අසිරිමත් ඒක. ඒ නිසා අර ඉන්ද්‍රියන් වල තියෙන දාහය නිවාගෙන දකින්න පුළුවන්. ඒ ඉන්ද්‍රිය බද්ධ වෙන ඇති ඥානේ අවදි වෙන්න පින්තුනේ මේ ඉන්ද්‍රියන් වල තියෙන දැවීම. එහෙම නැත්නම් අසංසුන්කම සංසුන් වෙනවා. ඒක ඒකට කියන්නේ චක්ුණා සංවරෝ සාදු අස සංවර වෙනවා. පංච ඉන්ද්‍රයන් සදායතන සංවර වෙනවා. ඇයි සංවර වෙන්නේ? ඒවට අපි ආරූඪ දෙන්නේ නැති නිසා. ආරූඪයක් දුන්නොත් ඒ ආරූඪය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආරූඪ දෙන්න එපා. ඇස තුල ආරූඪයක්නේ. ක්‍රියාත්මක වෙන්නේ ඕනම දෙයක් ඇස තුල ආරූඪයක්. ඒක හොඳට තේරුම් කරගන්න බාහිරින්. ඒ නිසා එතකොට තදින් බැඳෙන ස්වභාවය අඩුයි. ඇසේ ආරූඪ. ඇසේ ආරූඪ කරගෙන ඉන්නවනම් යම් කිසි කෙනෙක් අපි කියනවා හරි මේ අර අර කෙනා නේද අර පාරේ යන්නේ. ඒ වගේ ලුක් එකක් ඇවිල්ලා ලයික් එකක් ඇවිල්ලා එහෙම නැත්නම් හැඩයක් ඇවිල්ලා ෆේස් කට් එක වගේ වැටිලා එයා නේද කියලා බලන්න. මොකද ආරූඪේ අවදි වුණා. එහෙන් බලනකොට එයා නෙමෙයි ආරූඪේ. ඊට පස්සේ එයාම එනවා ඉස්සරහට. ආ ඕම කාලෙකින් දැක්කේ ආරූඪේ. පරණ හතුරු කෙනෙක් මතක් වෙනවා. ඒකත් ආරූඪේ තමයි. සංවරේ පිහිටන්නේ නැහැ එතකොට. සතුරා සතුරු විදියට මිතුරා මිතුරු විදියට දකින්න. බුදු කෙනෙක් සතුරා සතුරු විදියට දකින්නෙත් නැහැ මිතුරා මිතුරු විදියට දකින්නෙත් නැහැ. වෙනම විදියක දකින්න. කොහොමද දකින්නේ? තප්පරයට කෝටි වාරයක් වෙන මේ සත්වය. මිනිස්සු අවිශ්වාස කරන්නත් එපා. මිනිස්සු විශ්වාස කරන්නත් එපා. හැම මොහොතකම බලාගෙන ඉන්න හැම මොහොතකම හැන්ඩල් කරන්න. දැන් අපි පාර යද්දී එකනේ නේද? පාර සම්පූර්ණයෙන් විශ්වාස කරලා යනවද? පාර විතර අපිට අවිශ්වාස දෙයක් වෙන කිසිවක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? හැම මොහොතෙම අවදියේ. ඉස්සරහිනුත් වාහනේනෝ පිටිපස්සෙනුත් වාහනේනවා. කොයි පැත්තෙන් හරවයිද දන්නේ? කොයි විදිහේ දේවල් වෙයිද දන්නේ කියලා හොඳට සැලකිල්ලෙන් යනවා. හැබැයි ඒක අපිට ගානකුත් නැහැ. අපි මේ අවිශ්වාස කරනවා කියලා පීඩනයක් නැහැ. අවදිය කියන ගේ දෙන්න යොමු කළාට පස්සේ අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අවදිය යනවා. කමක් කරනවා. අන්න ඒ වගේ තමයි. අපි මේ මනස පිළිබඳව හරියට අවබෝධ කර ගැනීමත් මේ පාර වෙන්නේ අවදියෙන් කටයුතු කරනවා. ඉතින් මාර්ගයේ යන්න ඉගෙන ගත්ත කෙනෙක් හැම ප්‍රශ්නයක්ම ඇති වෙනකොට මේ ලර්නර්ස් කාර්යයට කෝල් කරලා අහන්නේ මේ ඉස්සරහින් වාහනයක් එනවා වමට කපන්නද දකුණට කපන්නද කියලා. මේ පාර ටිකක් ලිස්සනවා දැන් මම මොකද කරන්න ඕන කියලා අහන්නේ. දැන් හරියට වැස්සයි මීදුම බැඳෙනවා කණ්ණාඩියේ දැන් මම මොකද කරන්න ඕන? එහෙමත් අහන නෝනලා ඉන්නවනේ පාරේ යන්න බෑ මේ මොකද කරන්න ඕන? ඊට පස්සේ මහත්තයා කෝල් කරලා කියනවා මිනිස්සයෝ ඔබ රෙදි කෑල්ලකින් පිහිදා. එහෙමත් නොවෙලා ඉන්නවා. හැබැයි ටික කල්පනාව ආව. එයා මොකද්ද මේකට හේතුව කියලා කල්පනා කළා. එයා දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. ආන්න ඒ වගේ පින්නුතුනේ ඔබම විචක්ෂණ සීලීව ඔබේ මනස තුළ ඒ වැරදෙන වැරදෙන අවස්ථාවල් හදාගෙන කන්ට්‍රෝල් කරගෙන තේරුම් අරගෙන සැනසිලිදායක විදියට පහසුවෙන් වාහනේ යන විදියට පාරමැදට වාහනේ අරගෙන පාරමැදට නෙමෙයි තමන්ගේ තීරුවට වාහනේ අරගෙන යනවා වගේ ඔබේ මනස නිවුණු ස්වභාවයට ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. තේරුණානේ? ආයෙමත් කියන්න ඕනේ. ඒ නිවුණු ස්වභාවයට ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. දැන් පින්නතුන්ට මම ඉලක්කයක් ලබා දීලා ඉලක්කයට විදින්න පුරුදු වෙන්න කියලා පින්නතුන්ට දුන්න කීතල ටික දීලා හාමුදුරු වඩිනවා. ගාධිකු ගමන් පළවෙනි පාරම තිබ්බ ගමන් කොහේ වඳින්ද කියලා දන්නවද? තමාරලට ඊතල එතන වැටේ. සමහරලාට බොහොම දුරින් වදි. නමුත් අපිට ඉලක්කයක් දීලා තියෙනවා මෙන්න මේකයි කියලා. එයා මොකද කරන්නේ? අනේක විද ආකාරවල වලට මේක ඉලක්ක කරමින් ඉලක්ක කරමින් නොයෙකුත් ක්‍රම උපායන් යොදමින් යොදමින් එයා විදින්න පුරුදු වෙනවා. ඒ පුරුදු වෙන වාරක් පාසාම එයා තුලින්ම එයා ඉගෙන ගන්නවා. හරි මේ විදියට ඇල්ලුවාම තමයි මෙතෙන්ට ඉලක්කගත වෙන්නේ. හරි මේ විදියට ඇල්ලුවාම තමයි මේක ගැස්සෙන්නේ නැතුව මට විද ගන්න පුළුවන් වෙන්නේ. මේ විදියට අඩිය තිබ්බාම තමයි දුන්න ශක්තිමත් වල්න ගන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කයෙන් බැලුවාම තමයි මේ ඉලක්කයට යන්නේ. මෙන්න මේ ඉලක්කයට සීමාවට කළා තිබ්බහම තමයි මේ ඉලක්කයට වදින්නේ කියලා අපි සලකනවා. ඔය පින්තූරයක් ගණිති වුණත් එහෙමයි. මිනිහගේ ඔළුවට වඩා අඩියක් දෙකක් උඩින් අල්ලලා තමයි පින්තූරේ ගහන්නේ. නැත්නම් අර කැමරාවේ ඔබන කෑල්ල තියෙනකොට ඔබනකොට බෙල්ල කැපෙනවා ලුක් ගාලා. සහර විඳුරවර බෙල්ල නැත්තේ ඒකයි. මොකද කැමරාව චුට්ටක් පාත් වෙනවා. එතකොට අඩියක් විතර උඩින් තියලා පින්තූරේ ගහුවම ගාන්ට ඔලුව ගාන්ට ඇවිල්ලා ඒක නතර වෙනවා. ඉතින් යා ඒක භාවිතාව තුළ ඉගෙන ගන්නවා, පුහුණු කරනවා, අභ්‍යාසය තුළ ඉගෙනගත් දේවල් බොහොමක් වෙනවා. ආන්න ඒ වගේ තමයි. එනිසා ඔබේ මනස සංසුන්ව පවත්වා ගැනීම, ඔබේ මනස අවබෝධ කර ගැනීම, ඔබේ මනස නිදහස් කර ගැනීම වටිනාකම තියෙන්නේ ඔබටමයි. මේ ධර්මය කියලා කියන්න පින්නතුර දැන් ඉස්සර අපි ගුරුවරුන්ට මල් තියලා වැඳලා පඩික්කම් හොදලා වැසිකිලි හොදලා මේ අතුපතු ගාලා වතාවත් කරලා වන්දනා කරලා අපි මේක බොහොම අමාරු ඉගෙන ගත්තේ. දැන් ඒකේ අනිත් පැත්ත තියෙන්නේ. ඈ යෝ ගියන්ට අපි ඔක්කොම කේක් කවලා ගිලම්පස දීලා පුටුව තියලා ෆෑන් එක දාලා AC දාලා වඩා හිඳවලා පොවන් ගහලා අස්සවන්න ඕනේ. ඒ අහලා තේරෙන්නේ නැහැලු. කමක් නැහැ. ඉතින් ලෝකේ අනිත් පැත්තට පෙරලිලා තියෙන්නේ. එහෙම බණ කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර ඉවරයි ගුරුවරු හරි ආඩම්බරයි. අද්දලා තියෙනවා අපි ගිහිල්ලා වතාවත් කළා. සෝදන අවසරයි ස්වාමීනි කියලා වැඳගෙන ළඟට ගිහිල්ලා මල් පූජා කළා. මේ කම්මට්ටාන යාචාමි කියලා ඉල්ලලා මට අනුකම්පාව පිණිස මට කර්මස්ථාන ලබා දෙන්න කියලා ගාතාවක් කියලා ඉල්ලනවා. ඉල්ලලා අපි මේක ලබා ගන්නෙ. දායකයන්ගේ හොඳ වැඩිකමද අපේ හොඳ වැඩිකමදම දන්නේ නෑ. ඒක තමයි මේක අපි උත්සාහ කරන්නේ හැම සැරේ හැම අපිට දෙන්න පුළුවන් ලොකුම මේ ධර්මදායය. මොකද මේ සම්පත කවදක හරි පූර්ණව අවබෝධ කරගත්තොත් ඔබ අනිවාර්යෙන් කියනවා මොකද්ද මට මව්පියෝ ලබා දුන්නු දායාදයට වඩා, මට ස්වාමියා බිරිඳ ලබා දුන්නු දායාදයට වඩා, මට මේ ලෝකයෙන් සමාජයෙන් ලැබුණු සම්මාන දායාදවලට වඩා මේ ලැබිච්ච ධර්මය, මේ අවබෝධය මට වටිනවා. ඒ නිසා මට ලෝකේ ලොකුම දේ ලබා දුන්නේ මේ ධර්මයේ තමයි, මේ ධර්ම දායාදේ තමයි වටින්නේ. ඇත්තටම ඇත්ත වෙනවා. ධර්ම දායාදේ තියෙනවා නම් ඔබ තනි වෙන්නේ කවදා? අසරණ වෙන්නේ. දැන් ධනයත් එක්ක ඉන්න මනුස්සයා ධනෙ නැති වුණාම තනි වෙනවා. නෝනත් එක්ක ඉන්න මනුස්සයා නෝන නැති වුණාම තනි වෙනවා. මහත්යත් එක්ක ඉන්න මනුස්සයා මහත්ය නැති වුණාම තනි වෙනවා. දරුවොත් එක්ක ඉන්න කැමැති මව්පියෝ දරුවෝ නැති වුණාම තනිය දැනෙනවනේ. දැක්කනේ ලෝකේ බාහිරෙත් එක්ක හිටියම ඕක වෙනවමද නැද්ද? වෙනවමයි. දරුවෝ කාලෙකදී දාලා යනවා ඔවුන් ලෝකවලට. ඈ ස්වාමි භාර්යාවරු හිටියත් සමහර අය ඉතින් ජීවිතාන්තය දක්වා ඉන්න, සමහර අය මගදී ඕ එක එක තීරණ අරගෙන වෙන් වෙලා යනවා, සමහර අය මරණයෙන් හැරි වෙන් වෙනවා. ඉතින් මේ ලෝකයේ මේ දෙයට අපි මුහුණ දෙන්න සූදානම් ශක්තිමත් මනසක් අපි තබා ගත යුතුද නැද්ද? තබා ගත යුතුයි. අපි පාරවල් අඳුනගෙන වාහනයක් ගන්නවා වගේ මේ ස්වභාව ධර්මයේ පැවැත්ම මනස අපිට මුහුණ දෙන්න තියෙන දේවල් පවා අපි තේරුම් අරගෙන මෙලව සහ සසර ඒකට ඔබින මනසක් ඥානයක් ශක්තිමත්ව ගොඩනගා ගැනීම ඥානවන්ත මිනිසයාගේ වගකීමයි. එනිසා කොහොම හරි ඉලක්කගත කරගන්න ඒ උතුම් නිර්වාණය ඔබට සැනසීම පිණිස, නිවන පිණිස, ශාන්තිය පිණිස, දෙලොව යහපත පිණිස පවතිවි. ඒක තමයි බුද්ධ උපස්ථාන, ඒක තමයි ධර්මයට කරන සංග්‍රහය, ඒක තමයි මුළු ඉතිහාසයේ පුරාම ආපු ආර්ය මහා සංඝරත්නයට කරන වන්දනාව. මටද කරන වන්දනාව එයයි. පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය සම්මා සම්බුදු සරණයි.